නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්තුනි තුන් ලෝකාගර වූ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරා අනමතග්ගෝ අයම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං කියලා මේ දීර්ඝ සංසාරයේ පිළිබඳව ඒ ස්වභාවය දේශනා කළා. සංසාරයේ ස්වභාවය තමයි කෙරවරක් පටන් ගත්තේ තැනක් හොයාගන්න බැහැ කියලා උන්වහන්සේ දේශනා කරන පුබ්බා කෝටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං සත්තානං අවිද්‍යාවෙන් වැහුණු තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳිච්චි මේ සසර සැරිසරන මේ සත්වයන්ගේ පටන් ගැනීම ඒ වගේම මුල සොයාගන්න බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනු. මේ සංසාරයේ කොතෙක් දීර්ඝද කියන එක උන්වහන්සේ උපමාවකට දේශනා කරනවා. මහණෙනි යම්කිසි කෙනෙක් ඒ කාලේ මුළු ඉන්දියාවේම තියෙන කෝටු කෑලි ආදී දේවල් එකතු කරලා පොඩි පොඩි කෑලි වලට කඩනවා. කඩලා ඒ කෑලි එකක් එකක් ගානේ තියෙන මේ තමයි මගේ අම්මා. මේ අම්මගේ අම්මා. ඒ විදිහට කෝටු කෑලි තියාගෙන ගියත් මව් පරම්පරාව අවසන් වෙන්නේ නැහැ කෝටු කෑලි ඉවරුණාට. ඒ තරමට දීර්ඝ කාලයක් මේ සංසාරයේ මේ අපේ ජීවිත පවතක දෙනවා. මව් පරම්පරාව අපිට හොයන්න බෑ කියනවා. මුළු ඉන්දියාවේම කෝටු කෑලි ටික එකතු කරලා ඒවා අර අඟලින් අඟලට කඩලා ඒ විදිහේ තියාගෙන ගියොත් හොයාගෙන යන්න බෑ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ පොළවේ තියෙන පස් නෙල්ලි ගෙඩි තරම් ගුලි කරනවා. ගුලි කරලා එකක් එකක් ගානේ තියාගෙන මේ තමයි තාත්තා මේ තාත්තගේ තාත්තා ඒ විදිහට ඒ මහ පොළොවම ගුලි කරපු පස් තියාගෙන ගියත් පිය පරම්පරාව හොයාගෙන යන්න බැහැ කියනවා. ඒ තරම් දීර්ඝ කාලයක් මේ සංසාරේ අපේ ජීවිත පැවතගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සංසාරයේ ජීවත් වෙච්ච කාලවලදී මව්වරුන්ගේ කිරිබීල තියෙනවා කියන සතර මහා සාගරේ ජලයට වැඩි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මව්පියන් මිය ගියාට පස්සේ ඒ හැඬු කඳුළු සතර මහා සාගරේ ජලයට වැඩි අඬලා තියෙනවා කියන. ඒ වගේම තමයි විවිධාකාර සත්වයන් වෙලා උපදිලා ඌරු වෙලා ඒ වගේම කුකුල්ලෝ ආදී ඒ සත්වයන් වෙලා ගවයන් වෙලා බෙලි කැපුම් ලැබූ අවස්ථාවලදී සතර මහා සාගරයේ ජලයට වැඩිය ලේ ගලාගෙන ගිහින් තියෙනවා කියන. මේ විදිහට මේ සංසාරයේ දීර්ඝතම බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි පොඩ්ඩක් නුවණින් විමසලා බැලුවොත් තමයි එහි තියෙන බැරෑරුම්කම හොඳට සලකලා බලන්න පුළුවන්. දැන් එක ජීවිතයකින් සමහරලාට අඹි කෝපයක් තරම්වත් අඬන්නේ නැහැ. ඒ වගේම සත්තු වෙලා බෙල්ල කැපුව සමහරට පණිත්වත් තරම්වත් ලේ ගලන්නේ නැහැ. නමුත් සතර මහා සාගරයේ ජලය පරද්දවන්න ඒ විදිහේ ලේ ගලන්න නම් ඉපදුණු වාර මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම ඉපදිලා තියෙනවා. ඒ නිසා ඒ විදිහට නුවණින් කල්පනා කරොත් තමයි ඒකේ තියෙන දරුණුකම භයානකම අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. නිතරම බුදුරජාන් වහන්සේ ධර්මයේ තියෙන්නේ දතානං ධම්මානං අත්ථූප පරික්කති. ඉගෙනගත්ත දරාගත්ත ධර්මයේ අර්ථ විමසන්ද කියනවා. අත්ථූප පරික්කත්‍ය සති ධම්මානං නිජ්ජහනං කමන්ති. අර්ථ විමසුවොත් තමයි ධර්මයේ වැටහෙන්නේ. ධම්ම නිජ්ජහනක් අන්තිය සති ඡන්දෝ ජායති ධර්මය වැටහෙනකොට තමයි බලගතු ඡන්දයක් ඇති වෙන්නේ. ඡන්දෝ ජාතු උස්සහති ඡන්දය ඇති වුණාම තමයි උත්සාහවත් වෙන්නේ. ඉතින් මේ සංසාරයේ තියෙන දරුණුකම භයානකම අපිට අවබෝධ කරගන්න ඒ පිළිබඳව අපි නැවත නැවත සිහිපත් කරගන්න ඕනේ. එතකොට තමයි කොච්චර කාලයක් කොච්චර වාර අපි ඉපදිලා තියෙනවද කියන එක අපිට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ වගේ එක ජීවිතයක් දෙකක් නෙවෙයි කල්ප ගණන් සංසාරයේ ඒ විදිහට විවිධ ජීවිත කරා ගිහිල්ලා දුක් විඳලා තියෙනවා. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා මේ කල්පය කියන එක ඉතාමත්ම දීර්ඝ කාලයක්. උපමාවකට උන්වහන්සේ දේශනා කරන උපමාවකින්වත් කියන්න බෑ. උපමාවක් පෙන්නනවා මේ යොදුනක් උස පළල පෙට්ටියකට මේ අබෑට දානවා. අවුරුදු 100කට වතාවක් එක අබෑටේ ගානේ අයින් කරනවා. යම් දවසක ඒ අබ පෙට්ටිය ඉවර වුණත් කල්පය කියන එක එහෙම අවසන් වෙන්නේ නැහැ කියනවා. ඒ තරම් දීර්ඝ කාලයක්. දවස ගානේ මේ අපි කෝප් එකට දාය අබ ටිකක් අයින් කරත් ඒත් කාලයක් යනවා අවසන් කරගන්න. දැන් අවුරුදු 100කට එක් වතාවයි. ඒ වගේම පෙන්වන ඝන පර්වතයක් යොදුන 16ක් උස පළල මේ ඝන පර්වතයක් රෙදි කෑල්ලකින් පිහදානවා අවුරුදු 100කට වතාවක්. එතකොට මේ පර්වතේ යම් දවසක ගෙවිලා ගියත් කල්පය කියන එක ඒ විදිහේ ගෙවෙන්නේ නැහැ කියනවා. ඒ තරම් මේ කල්පය කියන එක ඉතාමත්ම දීර්ඝ කාලයක්. ඒවා පිළිබඳව විමසීමක් කරනකොට තමයි ඒකේ තියෙන දීර්ඝ බව අපිට වැටහෙන්නේ. සාමාන්‍යයෙන් කියනකොට සාමාන්‍ය දෙයක් වගේ. නමුත් අර්ථ විමසුවොත් එකින් එක අපි හිතලා බැලුවොත් අන්න ඉතාමත්ම මේ දීර්ඝ කාලයක්. ඉතින් දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ආපු බ්‍රාහ්මණෙක් අහනවා අපි අතීතයේ ඔය වගේ කල්ප කොච්චර ගෙවලා දාලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඒවා මේ සංඛ්‍යා වශයෙන් ගණන් වශයෙන් ප්‍රමාණයක් කියන්න බෑ. මේ කල්ප 100ක් 200ක් 300ක් මේ ගෙවලා තියෙනවා කියලා. තුන් වහන්සේ කිව්වා මේ උපමාවක් හැටියට කියනවා නම් මේ ගඟක පටන් ගත්තේ තැන ඉඳලා මහ මුහුද දක්වා තියෙන වැලි ප්‍රමාණය කියන්න පුළුවන්ද කියලා ඇහුවා ගණන් වශයෙන්. ගඟක් පටන් ගන්න තැන ඉඳලා මුහුද දක්වා තියෙන මේ ගඟේ වැලි ප්‍රමාණය සංඛ්‍යා වශයෙන් කෙනෙකුට කියන්න පුළුවන්ද? සංඛ්‍යා වශයෙන් කියන්න බෑ. මෙච්චර වැලි ප්‍රමාණයක් තියෙනවා. ආන්නේ ඒ වගේ කියනවා මේ ගෙවාගෙන ආපු සංසාරේ අපි ගෙවපු කල්ප සංඛ්‍යා වශයෙන් කියන්න බෑ කියනවා. මෙච්චර කල්ප ගානක් ගෙවුණා කියලා. ඒ තරම්ම දීර්ඝ කාලයක් අපි සංසාරේ ඉපදී මෙරි ඇවිල්ලා තිනවා. ඉතින් ඒ කාල පරිච්ඡේදය තුල උන්වහන්සේ දේශනා කරනවා හරියට මේ උඩට දැම්ම ලීයක් වගේ කියනවා. සමහරලාට ලීය දැම්මම කෙලින් වැටෙනවා. සමහර තරහට මේ වගේ තමයි මිනිස් ජීවිතයෙන් තිරසන් ජීවිත කරා, പ്രേත ලෝකේ අපාය කරා, දිව්‍ය ලෝක කරා, ඒ විදිහේ විවිධ විදිහේ ජීවිත කරා තමයි යන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ යම්කිසි අවස්ථාවක අපිට දකින්න ලැබෙනවා නම් ඉතාමත්ම දුකට අසරණ තත්වයට පත් වුණු මිනිස්සේ ඒ දැක්කහම කියන නිට්ටමේතං ගත්තම්පං ඒකාන්ත වශයෙන් හිතන්දි කියන මමත් මේ දීර්ඝ සංසාරයේ මේ පුජ්‍යලේ ඇවිදින දුක මමත් වින්දා කියලා ඒකාන්ත වශයෙන් යන්න කියන සැක හිතන්න එපා කියලා. මේ දුක නම් විඳලා නැහැ කියලා හිතන්න එපා කියනවා. මේ දුකත් වින්ද කියලා ඒකාන්ත වශයෙන් හිතන්න කියනවා. ඒ වගේම බුදුන් වහන්සේ කියනවා සැපක් විඳින පුජ්‍යලේ දැක්කත් ඒත් හිතන්න කියලා. මමත් මේ විදිහේ ජීවිත ගත කරපු කෙනෙක්. මේ විදිහට අහවල් දුක විඳේ නැහැ කියලා අපි කාටවත් කියන්න බෑ. ඒ තරමට සංසාරේ දුක් විඳලා තියෙනවා. සමහර කාලවලදී අපි අපායේ ඉඳලා උපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. නිර්සත්ත්ව වෙලා ඉපදිලා තමන් කරපු අකුසල විපාක වශයෙන් සමාත මුළු ශරීරෙම ඇට දක්වා ගිනි අරගෙන පීඩා විඳිමින් දුක් විඳිනවා. ඒ වගේම අපායේ තියෙන විවිධ දුක් පීඩාවන්ට මුණ පාමින් අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. අපාය ඉපදුනා බුදුන් වහන්සේ කියන පස් ආයතනික දුක්ඛ කියලා. ආයතන හයෙන්ම දුක් විඳින්න තියෙන්නේ. එක ආයතනයක්වත් කිංවත් සහනයක් ලැබෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රියන් ඔක්කොගෙම බලන්න අහන්න දකින්න ඔක්කොම තියෙන්නේ දුක විඳින දේවල්. ඒ විදිහට මේ සංසාරේ බොහෝ කාලයක් අපාය දුක් විඳිලා තියෙනවා. ඒ වගේම තමයි තිරිසං ආත්මවලට පත් වෙලා අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. තිරිසං සත්තු වුණාම බිය කියන එක උපරිම තියෙන ජීවිතයක් තමයි තිරිසං ජීවිතය. කොයි වෙලේ තමන්ගේ ජීවිතයේ තවත් කෙනෙකුගේ ගොදුරකට ලක් වෙයිද කියන බය තිරිසං සත්තුන්ට තියෙනවා. ඊට පස්සේ නිතරම බලගත් සත්‍යයන් පන්නනව නිතරම ඒ අය ග්‍රහණය කරගන්න. ඉතින් ඒ සඳහා කොච්චර සමහරෙන් බේරෙන්න දිව්වත් ගැලවෙන්න විදිහක් නැහැ. සමහරලාට පණ පිටීම තමයි ශරීරේ කෑලි කරලා අනුභව කරන්න. ඉතින් ඒ වගේම පණ පිටීම තමයි සමහරට ගිලින්නේ. ඉතින් ඒ වෙලා ඒ අවස්ථාවලදී අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. ඒ වගේම තමයි ජීවිතයේ විවිධ තත්ත්වයන්ට තිරසංගත සත්‍යයන් පත් වුණාම පිහිට වෙන්න, පිළිසරණ වෙන්න, කෑ ගහලා කියන්න, කතා කරලා කියන්න කවුරුත් නැහැ. ඒ විදිහට දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම ප්‍රේතවල ලෝකවල ඉපදිච්ච කාලවදී සාපිපාස දුකින් තමයි නිතරම ජීවත් වෙන්නේ. සමහර වෙලාවට සෙන්සොටු තරම් දෙයක්වත් සමහරලාට ආහාරයට හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ තරම්ම දුක්ඛිත ජීවිත ගත කරන්න වෙනවා. සමහර අයගේ ශරීර ගිනි ගන්න මේ තමන් කරපු අකුසල් වලින් ශරීරයේ ගිනි අරගෙන තමයි මුළු අවස්ථාවම තියෙන්නේ. දවසක් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ අහසෙන් යනවා පිරිසක්, ඒ අයගේ ඇඳගෙන ඉන්න ඇඳුම් ඒ වගේම දරාගෙන ඉන්න පාත්‍ර ඔක්කොම ගිනි ගන්නවා. ඒ අය කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ශාසනය වැරදි විදිහට පැවිදි ජීවිත ගත කරපු අය. ඉතින් ඇඳගෙන ඉන්න සිවුරුත් ගිනි ගන්නවා, පාත්‍රත් ගිනි ගන්නවා, මුළු ශරීරයේම ගින්නෙන් දැවෙනවා. ඉතින් එහෙට මෙහෙට කෑක ගහ දුවනවා. ඒ විදිහේ ප්‍රේත ලෝකවල ඉපදිලා අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. ඉතින් මේ විදිහට මේ සංසාරේ විවිධ ජීවිත කරා ගිහිල්ලා මිනිස්යන් වෙලා තවත් අප්‍රමාණ දුක් විඳිනවා. මේ විදිහේ දුක් විඳ විඳ යන ජීවිතයේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ එහෙම ලේසියෙන් අවසන් වීමක් නැහැ. උන්වහන්සේ උපමාවකට පෙන්වනවා මේ යම් දවසක මේ මහා මොහොත විනාශ වෙන දවසක් තියෙනවා. ඉතාමත්ම විශාල මහා මොහොත නැති වෙන දවසක් තියෙනවා. කොච්චර ජලය තිබුණත් මහා මොහොත වියලිලා සිඳිලා යන දවසක් තියෙනවා. ඒ මහා මොහොත එච්චර විශාල මහා මොහොත හිඳුනත් මේ සත්‍යයන්ගේ එහෙම ජීවිත කෙරවර වෙන එකක් පේන්නේ නැහැ කියනවා. මේ ඒ වගේම මහා මේරු පර්වතයේ යම් කිසි දවසක ගිනි ගන්න. ගිනි අරගෙන මහා මේරු පර්වතයත් විනාශ වෙන දවසක් තියෙනවා. නමුත් මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් යුත් මේ සත්‍යයන්ගේ ජීවිත එහෙම කෙරවර වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම මේ ලෝකයේ ඒ තරම් විශාල වස්තු විනාශ වුණත් මේ සත්‍යයන්ගේ ජීවිත එහෙම විනාශ වෙලා නැති වෙලා යන්නේ නැහැ කියනවා. ඒකට උපමාවකට පෙන්නනවා මේ බල්ලෙක් කණුවක ගැට ගහනවා. කණුවක ගැටුවාට පස්සේ බල්ලට යනවනම් යන්න තියෙන කණුව වටේට. ඒ වගේම තමයි ලගිනවනම් කණුව ළඟ තමයි ලගින්න තියෙන්නේ. ඒ වගේම නිදා ගන්නවනම් කණුව ළඟ. ඒට එහා යන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඒ වගේ තමයි මේ සංසාරගත සත්‍යයන්ට මේ කොහේ ගියත් මේ පංචපාදානස්කන්ධයත් එක්ක එතන තමයි ලඟින්න තියෙන්නේ. එතනින් එහාට ගැලවිලා යන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ විදිහට සංසාරේ විවිධ ජීවිත කරා ගිහිල්ලා විවිධ ආකාරයේ පීඩා විඳිමින් අපි විවිධ අවස්ථා වලට පත් වෙනවා. දැන් මිනිස්සයන් වෙලා දැන් අපි ඉපදිලා ඉන්නවා. දැන් මේ මිනිස් ජීවිතේට පැමිණියාට පස්සේ ඒත් අර අපි සංසාරේ විඳපු දුක තමයි ආයෙමත් විඳින්න පටන් ගන්න. කුඩා කාලේ ඉඳලා අපි ඉගෙන ගන්නවා. ඒ හැම එකක්ම අපි සිහි කළ බැලුවොත් හැම එකකින් අපේ ජීවිතේට පීඩාවක් තියෙනවා. ඒ වගේම අපි ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, ශෝක පරිදේව දුක් දුම්නස් වලට ලක් වෙනවා. මේ හැම දෙයක්ම එකින් එක විග්‍රහ කරලා බැලුවොත් ඒ හැම තැනදීම අපිට පුදුම අප්‍රමාණ දුක් විඳිනවා. ඒ වගේම අපි ඉන්න සමාජයේ දිහා බැලුවාම මිනිස්සු මේ ජරාවට පත් වෙලා අප්‍රමාණ දුක් විඳිනවා. සමහර අය තමන්ගේම මල මුත්‍ර ගොඩේ තැවරිලා ඒවවල සමහරලාට අවුරුදු ගණන් දුක් විඳිනවා. ඒ වගේම විවිධ රෝගවලට පත් වෙලා අප්‍රමාණ දුක් විඳිනවා. සමහර අයගේ ශරීරයේ කෑලි තමන් ඉන්නකොටම එකින් එක අයින් කරන්න වෙනවා. සමහර අයගේ ශරීරයේ දිය වෙලා යනවා. සමහර අයට විශාල පිළික ඇවිලා මුළු මූණම සමහරලාට වැහිලා යනවා. අපි ස්පිරිතාලයකට ගිහිල්ලා බැලුවොත් ඒ විදිහේ අනන්ත අප්‍රමාණ දුක් විඳින සත්‍යයන් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේ තමයි ඒ විදිහේ කායික වගේ මානසික දුක්, මානසික දුක් මනුෂ්‍යයන්ට ඇති වෙන ඒවා අපිට පොත්වල ලියන්න පුළුවන් කමක් නැහැ. පොත මහා පොළව තරම් පොතක් ගත්තොත් එහෙම ලියන්න විස්තර තියෙන මානසික විඳ දුක් ඕනම කෙනෙකුගේ ජීවිතේ එපා වෙච්චි වාර අනන්තයි අප්‍රමාණයි. අහවල් කෙනා හඬලා නැහැ කියලා, කම්පා වෙලා නැහැ කියලා, සැලිලා නැහැ කියලා අපිට කියන්න බෑ. අහවල් කෙනා විතරයි බොහොම සන්තෝෂෙන් හැමදාම ඉඳලා තියෙන්නේ කියලා. කිසි හිතේ පීඩාවක් දුකක් ඇති වෙලා නැති අහවල් කෙනාට කියලා අපි කාටවත් කියන්න බෑ. ඒ තරමට හැම කෙනෙක්ම මානසික වශයෙන් පුදුමාකාර පීඩා දුක් විඳලා තියෙනවා. ඒ මානසික පීඩා දරා ගන්න බැරුව විශාල වශයෙන් මිනිස්සු දිවි නසා ගන්නවා. ඒ වගේම දවස ගානේ ගත්තොත් එහෙම ලෝක පුරාම දිවි නසා ගන්නවා. ඒ මානසික පීඩා මිනිසුන්ට දරා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ තරමට මානසික වශයෙන් පුදුම පීඩා විඳිනවා. ඒ වගේම මේ අපේ ජීවිත ගත්තත් අපි ආපස්සට හැරිලා බැලුවොත් අපිත් මානසිකව අනන්ත අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. අහව මේ මෙතන ඉන්න කිසි කෙනෙක් හඬපු නැති කෙනෙක් අපිට හොයාගන්න බැහැ. හැමෝම අපි කඳුළු හැල්ලලා තියෙන හැමෝගේම ජීවිත අපිට සමහරලාට අනන්ත එපා වෙච්චි වාරවල තියෙනවා. ඉතින් මේ විදිහට මේ සංසාරයේ පුරාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි විවිධාකාර මේ ජරාව, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් ආදී අනන්ත දුකකට මුහුණ පාමින් තමයි සංසාරේ අපි සැරිසරාගෙන ඉන්නේ. ඉතින් මේ ජීවිතයේ දුකටපත් වුණාම අපි විපාක දෙකකට මුහුණපත් වෙනවා. දුකේ තියෙන ස්වභාවය තමයි පළවෙනි එක තමයි සම්මෝහ වේපක්ක. අපි මුලාවටපත් වෙනවා. දැන් ඕනම වෙලාවක දුකක් ආවහම අපි කියන්නේ අනේ මම මොකද්ද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ කියලා තමයි අපි කවුරුත් කියන්නේ. ජීවිතේට ප්‍රශ්නයක් අහපුවම මට මොකද්ද මේකට ගන්න විසඳුම තේරෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් දුකේ ස්වභාවය තමයි සම්මෝහ වේපක්ක, මුලා වෙනවා. පරියේටිත වේපක්ක කියන්නේ ඊට පස්සේ දුකෙන් නිදහස් වෙන්න ක්‍රම හොයනවා. ඒක තමයි සාමාන්‍ය මේ දුකේ තියෙන ස්වභාවය. මුලාවටපත් වෙනවා, ඊට පස්සේ ඒකෙන් පිළිසරණක් හොයාගන්නවා. ඉතින් මේ දැන් මේ දුක ගත්තාම ලෝකේ බොහෝ දෙනා මේක දුක හටගන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. හේතුව තමයි දුක අර මුලාවටපත් වෙනවා, දුකක් හටගත්තා. මේ නිසා ඒකට නිසි විසඳුමක් හොයාගන්න පුළුවන්කමක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේගේ වැඩ හිටිය කාලේ ඒ කාලේ හිටිය අයත් මේ දුක සම්බන්ධව විවිධ මත ප්‍රකාශ කරා. සමහර අය කිව්වේ මේ දුක කියන්නේ පුබ්බකත හේතු, පෙර කර්ම නිසා තමයි මේ මිනිස්සු දුක් විඳින්නේ කියලා. දැන් නිගණ්ඨනාත පුත්ත එහෙම කියන්නේ මේ පෙර කර්ම නිසා. ඒ නිසා ඒ අය මොකද කරේ, පෙර කර්ම නිසා දුක් විඳිනවා නම් පෙර කර්ම තවන්න ඕනි. ඒකට තමයි තපස්කම් කරන්නේ. අලුතෙන් කර්ම නොකර පෙර කර්ම තවන්න ඒ කට්ටිය කටයුතු කරා. ඒ නිසා තමයි කර්ම නොවන විදිහට ජීවත් වෙන්නේ. ඒ කට්ටිය හිතුව මේ බල්ල වගේ ජීවත් වුණාම වැඩි අකුසල් කරනවා පේන්නේ. හරක් වගේ ජීවත් වුණාම මේ අකුසල් කරනවා පේන්නේ නැහැ. ඒ නිසා තමයි අහලා ඇති ග්‍රෝභූත, අජවූත කියලා ඒ තිරිසන් සත්තු වගේ ජීවත් වෙනවා. ඒ මොකද අර අලුතෙන් කර්ම නොවි පෙර කර්ම ටික තවලා දාන. තපස්කම් කරපුවාම පෙර කර්ම තවනවා, අලුතෙන් කර්ම කරන්නේ. ඊළඟට කයට විවිධාකාර පීඩා දුන්නා. කයට දුක් දුන්නාම, කයට පීඩා ඇති කරපුවාම අන්න මේ දුක හටගන්නේ කියලා. ඒ විදිහට එයා හිතුවේ මේ පෙර කර්ම නිසා තමයි මිනිස්සු දුක් විඳින්නේ කියලා. ඊළඟට තව කොටසක් කිව්වා, ඉස්සර නිම්මාන හේතු. මේ ලෝකේ මැවුම්කාරයෙක් ඉන්නවා. ඒ මැවුම්කාරයාට ඕන විදිහට තමයි මේ ලෝකේ මවලා තියෙන්නේ. ඒ නිසා මේ සත්වයේ දුක් විඳින්නේ මැවුම්කාරයෙකුගේ කැමැත්ත අනුව. ඒ නිසා ඒ මැවුම්කාරයා සතුටු කරන්න ඉතින් එයාට විවිධාකාර බිලි පූජා කරන්න ඕනේ, යාඥා කරන්න ඕනේ. එතකොට එයා සතුටු වෙලා අන්න මිනිසුන්ගේ දුක් නැති කරනවා කියලා. ඒ විදිහ මතයක් ඒ කාලේ තිබුණා. තවත් සමහර අය කිව්වා අහේතු අපච්චය. හේතුවක් නැහැ, සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් මේ දුක් විඳින කියන එක කිව්ව නිසා එකින් ගැලවෙන්න විදිහක් නෑ මේ සාමාන්‍යයෙන් තියෙන දෙයක් හැටියට. ඒ වගේම තව සමහර අයගේ මත තිබුණ බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලත් අහලා තියෙනවා සයන් කතන් දුක්ඛන් දුක තමන් කරපු එකක්ද කියලා. තමාද මේ දුක කරගත්තේ කියලා. ඇත්තටම අපි කරගත්ත දෙයක් නම් අපිට ඕනි වෙලාවක අයින් කරගන්න පුළුවන්. අපි කරගත්ත දුකක් නම් දැන් මට දුක් වින්ද ඇති කියලා අපිට අයින් කරලා දාන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. අපි කරපු තමා කරා කියන එකක් නැහැ. ඊළඟට පරං කතන් අනුන් කරපු දෙයක් ලෝක නිර්මාපක දෙවියෙක් කරපු දෙයක්ද? එහෙම වුණොත් එයාට බාර දෙන්න පුළුවන් හොයාගෙන ගිහිල්ලා. එහෙම කරන්න පුළුවන්කමකුත් නැහැ. ඊළඟට මේ ඇහුවා මේ අහේතු අපච්චය හේතු අප්‍රත්‍යක් නැතුවද ඉබේ හටගන්නේ කද්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ එතකොට කිව්වා එහෙමත් නැහැ. ඉබේ හටගත්තේකුත් නෙවෙයි මේක. ඒ විදිහට මේ දුක සම්බන්ධව ගත්තාම ඒ කාලේ විවිධාකාර මතිමතාන්තර ලෝකෙ තිබ්බා. අද කාලේ වුණත් මිනිස්සු දුක් හටගත්තාම විවිධාකාර පිළිසරණවල් සොයාන යනවා. විවිධාකාර දේවල් හොයාගෙන යනවා දුකින් නිදහස් වෙන්න. නමුත් ඒක ලේසියෙන් අපි හිතන තරමට මිනිස්සුන්ට ඒ දුක නැති කරගන්න පුළුවන්කමක් නැහැ. සමහර වෙලාවට ගහ දෝෂ නිසා මිනිස්සු හිතනවා දුක් විඳිනවා කියලා. ඉතින් ග්‍රහ පූජා කරනවා ගහ යන් සතුටු කරන්න. ඒකේ නිදහස් වෙන්න ඒත් පුළුවන්කමක් නැහැ. දැන් සමහර වෙලාවට යම් යම් ප්‍රශ්නවලට පොඩි පොඩි විසඳුම් තියෙනවා. නමුත් සම්පූර්ණ ප්‍රශ්නට විසඳුම ලේසියෙන් ලෝක සත්‍යයට හොයාගන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ තමයි මේ දුක කියන ප්‍රශ්නේ හේතුව උන්වහන්සේ තමයි අවබෝධ කරගත්තේ. උන්වහන්සේ අවබෝධ කරගෙන අපිට දේශනා කරා දුකක් හටගන්නකොට ඇයි මේ දුක හටගන්නේ කොහොමද මේ දුක හටගන්නේ කියන එක අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් ගත්තත් අපේ මානසිකත්වයේ කියන්නේ තියෙන මේ දුක පිළිබඳ දුක අයින් කරන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුක කියන එක පරිඤ්ඤයයන් අවබෝධ කරගත යුතු දෙයක්. දුක කියන්නේ පරිඤ්ඤයයන් කියන්නේ අවබෝධ කරන්න ඕන එකක්. දුක සාමාන්‍යයෙන් මේ නැති කරන එකක් නෙවෙයි දුක අවබෝධ කරන එකක්. දුක හටගන්න හේතුව පමණයි නැති කරන්නේ. නමුත් සාමාන්‍ය ලෝකේ අපි හිතාගෙන ඉන්නේ දුක් නැති කරන්න. කවදාකවත් අපිට දුක හටගන්න නිමිති නැති කරන්න පුළුවන්කමක් නැහැ. ඒව අවබෝධ කරගන්න ඕන. ඒකයි චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට ඒ චතුරාර්ය සත්‍ය හතරට හතරාකාර පියවරක් තමයි ගන්න ඕනේ. මේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරන්නේ දුක්ඛාරිය සත්‍යයට කල යුතුයේ තමයි දුක්ඛම් පරිඤ්ඤයං දුක අවබෝධ කරගන්න ඕන. සමුදයාරිය සත්‍යයේ තමයි පහතබ්බම් ප්‍රහාණය කරන්න ඕන. ඊළඟට නිරෝධ සත්‍ය සච්චිකාතබ්බම් ඒක සාස්සත් කරන්න ඕන. ඊළඟට මාර්ග සත්‍යය තමයි භාවේතබ්බම් වඩන්නට ඕනි. දැන් අපි සාමාන්‍යයෙන් දුක හටගත්තාම කරන්නේ පළවෙනි දේ මොකද්ද? දුකෙන් පැනලා යන්න තමයි සාමාන්‍යයෙන් අපේ තියෙන ප්‍රශ්නේ. දැන් අපි ගත්තොත් එහෙම සමහර අය දැන් ලංකාවේ විවිධ ප්‍රශ්න තිබ්බේ ඉන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්න වලින් බේරෙන්න වෙන්න පුළුවන් මෙහි ඇවිල්ලා තියෙන්නේ නේද? දැන් මෙහි ආවා කියලා ප්‍රශ්න විසඳුණාද? නෑ නේද? දැන් මෙහි ආවට පස්සේ වෙනත් ප්‍රශ්න නිර්මාණය වුණා නේද? දැන් ලංකාවේ ප්‍රශ්න ටික නැහැ, මෙහි තියෙන ප්‍රශ්න ටික අපේ ජීවිතේට. දැන් අපි හිතන්නේ මෙහි ආවට පස්සේ නේද බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි ඇත්තටම සාමාන්‍යයෙන් අපි නේද අපිට රැකියාවක් හොඳට හම්බුනාට පස්සේ කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා තමයි අපි හිතාගෙන සාමාන්‍යයෙන් එන්නේ. ආවට පස්සේ තමයි මෙහි තියෙන ප්‍රශ්න කරදර තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අර මේ අපි ඒකයි ඒ ප්‍රශ්න කරදර එනකොට අපි නිතරම ඒකේ මඟ හැරෙනවා බේරෙන්න කියලා. සංසාරේ පුරහවට ගත්ත අපි වාසත්තාන දුක් කියලා, කියන්නේ ඉන්න පරිසරේ හරි නැහැ කියලා ඕන තරම් අතහැරලා ගිහිල්ලා ඇති. ඊළඟට පුජ්ජුලයේ වශයෙන් ඕන තරම් මේ අයත් එක්ක ඉන්න බෑ කියලා අපි ඕන තරම් අතහැරලා ගිහිල්ලා ඇති. පුජ්ජලයන් වශයෙන් මේ අයත් එක්ක ඉන්න බෑ මම යනවා කියලා ඕන තරම් සමහර වෙලාවට පුජ්ජලයන් අතහැරලා ඇති. ඊළඟට ඒ විදිය අපේ ජීවිත ගත්තත් මේ දිවි නසාගෙන ඕන තරම් මේක මහා දුකක් කියලා මේකෙන් අයින් වෙනවා කියලා ඕන තරම් දිවි නසාගෙන සමහර වෙලාවට අපි අර තමන්ගේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න අපි දිවිනසාගෙන ඇති. නමුත් අපි මේ මොන පියවර ගත්තත් මේ ජීවිතේ අපි දුක් නැති කරගන්න ගොඩාක් පියවර අරන් ඇති. නමුත් ඒ මොනවා කරත් අපි තාමත් දුක කියන එක අපේ ජීවිතේට තාමත් එහෙමම තියෙනවා. හේතුව තමයි අර දුක්ඛම් පරිඤ්ඤයම් මේ දුක අවබෝධ කරන්න ඕන එක. මේක මේ මග හැරලා එහෙම නැත්තම් දාලා යන්න පුළුවන් එකක් නොවේ. ඉතින් මේ විදිහේ ජීවිතේට විවිධාකාර දුක් පීඩා එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක අවබෝධ කරගෙන ඇයි මේ දුක හටගත්තේ කියන එක තමන් විමසලා බලන්න ඕන. දැන් අපිට ලෙඩ රෝග වශයෙන් දුක් හට ගන්නවා. දේව හටගත්තාම තමයි ඒකේ තියෙන බරපතලකම තේරෙන්නේ. දැන් ජරාව වුණත් අපි දැන් තරුණ කාලේ ඉන්නකොට අපිට තේරෙන්නේ මේ ජරාව දුකක් කියලා. ටික ටික වයසට යනකොට තමයි ඒක තේරෙන්නේ. ඒකේ තියෙන පීඩාව බරපතලකම තේරෙන්නේ. දැන් හොඳට බලන ලෙඩක් හැදුනහම තමයි ව්‍යාධි කොච්චර අපේ ජීවිතය යට කරන ප්‍රශ්නයක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් ඉන්නකොට තේරෙන්නේ නැහැ. ලෙඩක් හැදුනහම තමයි තමන්ගේ තියෙන භාවනාවත් යට කරගෙන අවබෝධත් යට කරගෙන නේද? ඒ තරමට ඒක මේ අපේ ජීවිතේ මැරලන්න තරම් හරි බල සම්පන්නයි. ඉතින් ඒ නිසා ඒ වගේ මේ දුක් කරදර පීඩා ආපුහම මේ අපිට ටක් ගාලා සිහිය පිටවන්න උනේ ඇයි මේ දුක හටගත්තේ කියලා. දැන් ගොඩාක් අය හොඳට පින් දහම් කරලා හොඳ ජීවිත ගත කරන. එතකොට දරුණු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. එතකොට ලංකාවේ වුණත් ඇවිල්ලා ආන්නේ ඇයි අපි මෙච්චර කරනවා අපිට මෙහෙම වෙන්නේ කියලා. ටක් ගාලා අවබෝධ වෙන්නේ මෙන්න මේ නිසයි මේක උනේ කියන අවබෝධය නැහැ. ඉතින් දුක් කරදර ආපුවම එහෙම නැත්නම් අපි බාහිර ලෝකයට තමයි ඇඟිලි දික් කරන්නේ. මේව නිසා මේ කට්ටිය නිසා තමයි අපි පස්වින් ඉන්නේ, මේ දුක් විඳින්නේ කියලා. මේ බාහිර ලෝකයට තමයි බොහෝ සෙයින් අපි ඇඟිල්ල දික් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක හටගත්තාම කොහොමද, ඇයි මේ කොහොමද මේ දුක හටගත්තේ කියලා. උන්වහන්සේ දේශනා කරන්නේ දැන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්න හේතුව තමයි ජාතිපච්චයා, ඉපදිච්ච නිසා තමයි දුක් විඳින්නේ. එතකොට ජීවිතේට ඒ විදිහේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වශයෙන් අපිට හැමෝටම දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට අපි ඉස්සල්ලාම කරන්න ඕනි සිහ පිටව ගන්න ඕනි. දැන් දුකක් හටගත්තාම දැන් මුලා වෙන්න වෙනවනේ, ඒ නිසා අපි සිහ පිටව ගන්න ඕනි. මොකද්ද මට දැන් මේ හටගෙන තියෙන දුක? කායික දුකක්ද මානසික දුකක්ද කියලා. ඊට පස්සේ මේ සිහ පිටවගෙන බලන්න ඕනි ඇයි මේ දුක මට හටගත්තේ. දැන් සිහ පිටව ගත්තා, ඒක කායික දුකක්ද මානසික දුකක්ද කියලා තමන්ට හඳුන ගන්න පුළුවන්. මේක එහෙනම් මානසික දුකක්, එහෙම නැත්නම් කායික දුකක්. ඇයි මේ කායික දුක හටගත්තේ? එතකොට අන්න තමන් නුවණින් විමසන්න, මේ ඉපදීම නිසයි මම මේ දුක හටගත්තේ. ජාතිපච්චය, ඉපදීම මුල් කරගෙන තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසා සම්භවಂತಿ. ඉපදීම මුල් කරගෙන තමයි මේ ජරාව මරණය ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් ඉපදිච්ච නිසා දුක් විඳිනවා කියන ප්‍රශ්නේ ටක් ගාලා සිහි වෙනවද සාමාන්‍යයෙන් ගත්තහම? මම මේ ඉපදිච්ච නිසා දුක් විඳිනවා කියලා. දැන් අපිට පේන්නේ යම් යම් ඒවට ආසන්න අඩුපාඩුකම් තමයි පේන්නේ නිතරම. දුක් කරදර වුණාම දැන් යම් වස්තුවක් නැති වුණාම අපි හිතන්නේ ඒ වස්තුව නැති නිසායි මට දුක. යම් දෙයක් නැත්තම් ඒ දේ නැති නිසායි මට දුක. එහෙම නැත්තම් රෝගයක් දුකක් හටගත්තාම ඒ නිසායි මම දුක් විඳින්නේ. ඒක නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. එහෙම තමයි සාමාන්‍යයෙන් අපිට පේන්නේ. නමුත් මේ ඇත්තටම ඒ හැම දෙයකටම අපි ඒ ආසන්න හේතු වලට මුහුණ පාන්නේ ඔක්කොටම මේ ඉපදීම නිසා. ඉපදුනහම තමයි අර ඔක්කොම ප්‍රශ්න ටික එකතු වෙන්නේ. ඉපදුන් නැත්තම් ඒ කිසිම දෙයක් අපිට හටගන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතරම සිහිය පිටව ගන්න කියන්නේ නිතරම උන්වහන්සේත් අර බෝධි මූලයේදී විමසලා බැලුව ඇයි මේ සත්‍යෝ මේ චරා මරණ ශෝක පරිදේව වලට ලක් වෙන්නේ. එතකොට උන්වහන්සේට අවබෝධ වුණා යෝනිසමනසිකාරය කරනකොට ජාතිපච්චය, ඉපදීම නිසා, ඉපදීම මුල් කරගෙන තමයි මේ සත්වයන්ට දුක් විඳින්නේ. මේ දැන් ඉපදීම මේ නැත්තම් අන්න අපිට ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නේ නැහැ. ඉපදීම නිසා තමයි හටගන්නේ. දැන් සාමාන්‍යයෙන් ගත්තහම බාහිරව ජීවිතයේ තියෙන්නේ දුක්හදන නිමිති පමණයි තියෙන්නේ. බාහිර ලෝකයේ දුක්හදන නිමිති පමණයි තියෙන්නේ. මේ ආධ්‍යාත්මිකව අපේ ජීවිතය අවබෝධ කරගන්න බැරි නිසා තමයි අපි දුක් විඳින්නේ. අපි කියමු දැන් මේ කෙනෙක් නිතරම දකිනවා නම් මේ ඉපදිච්ච නිසා දුක් විඳින්නේ කියලා. එතකොට දැන් ඉපදුනේ මොනවද අපිට? දැන් ඉපදීම තෝරනවා බුදුරජාණන් වහන්සේ. ඉපදීම කියලා කියන්නේ මොකද්ද? කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. එතකොට අපි දුක් විඳින්නේ මොකක් පහළ වෙච්ච නිසාද? කන්දානම් පාතු භාව ස්කන්ධ පහළ වෙච්ච නිසායි දුක් විඳින්නේ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචපාදානස්කන්ධයේ ප්‍රතිලාභය නිසා තමයි අපි දුක් විඳින්නේ. ඒ වගේම ආයතනානම් පටිලාභ මේ ආයතනයන්ගේ පහළවීම නිසා තමයි දුක් විඳින්නේ. දැන් අපිට සාමාන්‍යයෙන් දුකක් හටගන්නකොට බාහිර ලෝකෙ නිතරම පේන්නේ. බාහිර ලෝකයේ ප්‍රශ්න නිසා අපි දුක් විඳින්නේ කියලා. ඒකයි බුදුරජාණන් වහන්සේ සිහි පීටව ගන්න මේ දුක් විඳින්නේ මේ පංචපාදානස්කන්ධයේ ප්‍රතිලාභය නිසා. ඒකයි පංචපාදානස්කන්ධයේ පහළුණොත් උන්වහන්සේ කියන්නේ රූප යම් වෙලා යම් කාලයක රූපයක හට ගැනීමක් තියෙනවා දුක්ඛස්සේසු මේ දුකේ පහළවීම යම් තැනක අස පහළ වුණා නම් ඒ දුකේ පහළවීමක් කියනවා. ඒ නිසා මෙන්න මේ ආයතනයන් ලැබීම නිසා මේ පංචපාදානස්කන්ධය සකස් වෙච්ච නිසා තමයි අපි දුක් විඳින්නේ. එතකොට මේ ඉපදිච්ච නිසා දුක් විඳිනවා කියනකොට අන්න අවබෝධ කරගන්න මොකද්ද? මේ පංචපාදානස්කන්ධය පහළ වෙච්ච නිසායි දුක් විඳින්නේ. එතකොට බාහිර ලෝකයට ඇඟිලි දික් කරනවද? බාහිර ලෝකයට ඇඟිලි දික් කරන්නේ නැහැ. එතකොට මේ පංචපාදානස්කන්ධුවක්ගේ ප්‍රතිලාභය නිසා දුක් විඳින්නේ කියන අවබෝධයට එනවා. එතකොට යම් දවසක අවබෝධ කරගත්තොත් මේ පංචපාදානස්කන්ධය නිසා දුක් විඳින්නේ කියලා අන්න එතකොට බාහිර ලෝකේ දුක්ඛ නිමිති තිබ්බට දුකක් වෙන්නේ නැහැ. දැන් අපි මේ පංචපාදානස්කන්ධය දුකක් කියලා අවබෝධ කරගත්තොත් අපි රහත් වෙනවනේ නේද? රහත් වුණාට පස්සේ එතකොට අපිට සාමාන්‍ය ලෝකේ තියෙන ඒතර දුක් තියෙනවද? ඒ දුක්ඛ නිමිති තියෙන අපිට දුකක් හටගන්නේ නැහැ. දැන් අපි ගියම හෙට අපිට රහත් වෙනවා. දැන් හෙට රහත් වුණාම දැන් මේ වෙනකන් තියෙන දුක් ටික හෙට නැති වෙයිද? දුක්ඛ නිමිති ටික ඔක්කොම තියෙනවා. හැබැයි යන්න අපි ජීවිතේ අවබෝධ කරගත්ත නිසා පංචපාදානස්කන්ධයේ දුක කියලා අවබෝධ කරගත්ත නිසා අන්න මේ බාහිර ලෝකයේ තියෙන දුක් වලින් අපිට දුක හදලා දෙන්නේ නැහැ. දුක්ඛ නිමිති ටික තියෙනවා නමුත් අපිට දුක නැහැ. කෙනෙක් අපිට දැන් වෛරකාරයෝ 10ක් හිටියේ නම් ඒ 10 හෙටත් ඉන්නවා. ඒ අය නැති වෙන්නේ නැහැ. දැන් ජීවිතේ යන්න අවබෝධ නොකරගත්ත නිසා තමයි අපිට දුක තියෙන්නේ. අන්න අවබෝධ කරගත්තාට පස්සේ අන්න බාහිර ලෝකයේ අපිට ඒ දුක්ඛ නිමිති මුල් කරගෙන දුක හටගන්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ඉපදීම නිසා දුක් විඳිනවා කියන එක නිතරම සිහිය පිහිටුවාගෙන බලන්න කියන්නේ. එතකොට තමයි අන්න බාහිර ලෝකෙට ඇඟිල්ල දික් කිරීම අපි සිද්ධ කරන්නේ. මේ පංච උපාදානස්කන්ධේ ප්‍රතිලාභය නිසා තමයි දුක් විඳින්නේ. ආයතනයන් ලැබීම නිසා තමයි දුක් විඳින්නේ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ යම් තාක් පවතිනවා නම් ඒ තාක් අපිට අන්න දුක් විඳින්න සිද්ධ වෙනවා. මේ පංච උපාදානස්කන්ධයට ඇදලා ඉන්නවා නම් යම් තාක්කල් ඒ තාක්කල් අපි දුක් විඳින්න සිද්ධ වෙනවා. ආයතනයන්ට යම් තාක් කල් ඉන්නවා නම් ඒ තාක් දුක් විඳින්න සිද්ධ වෙනවා. අතීතයේ යම් දුකක් විඳනනම් ඒත් අපි මේවා නිසා. අනාගතයේ ආය දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒත් මේ පංචපාදානස්කන්ධයේ ප්‍රතිලාභ ආයතනයන්ගේ ප්‍රතිලාභේ පහළවීම මුල් කරගෙන තමයි ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නේ. ඉතින් ඒ නිසා අන්න නිතරම ජීවිතයේ දුක් කරදර එනකොට සිහ පිහිටවගෙන හිතන්න ඕනේ මම මේ ඉපදිච්ච නිසායි දුක් විඳින්නේ. එතකොට මේ බාහිර දේවල් වලට නිතරම ඇඟිලි උස්සන්න යන්නේ නැහැ. පුජ්‍යලයන්ට හෝ තැන්වලට හෝ යම් දේවල් වලට අපි මේ ඇඟිලි උස්සන්න යන්නේ නැහැ. මොකද මේ අපි දන්නවා මේ අපි ඉපදිච්ච නිසා දුක් විඳින්නේ කියලා. එහෙම නැතුනොත් තමයි අර නිතරම බාහිර ලෝකෙට අපි මේ බාහිර දේවල් නිසා දුක් විඳින්නේ කියලා. ඒකයි අපි දැන් ජීවිතේ අවබෝධ කරගත්තු අර බාහිර ලෝකේ තියෙන දුක්ඛ නිමිති හැමදාම තියෙනවා. ඒවා එහෙමම නැති වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කාලේ තිබුණු ප්‍රශ්න ඔක්කොම අදත් තියෙනවා. ඒ වගේ අඩුවක් නැහැ. දැන් බාහිර ලෝකයේ දුක තිබ්බනම් අතීතයේ අය මේ මාර්ගඵල ලබනකොට දුක් නැති කරනවනේ. එතකොට දුක් අඩු වෙලා තියෙනවද නේද? දැන් අඩුවක් නැහැනේ නේද? අඩු වෙන්නේ නැහැ වහිමම තියෙනවා. ඒකයි ඒකයි මේ දුක්ඛ කියන එක අවබෝධ කරගන්න කියන්නේ. ඒකයි ඒක ප්‍රහාණය කරන්න පුළුවන්කම නැහැ. ඒ නිසා හටගන්න හේතු තමයි හොයාගෙන යන්නේ කියන්නේ. ඒ නිසා මේ ජරා මරණ ශෝක පරිදේවයට ආසන්නම හේතුව තමයි මේ උපත කියන එක. ඒකයි මේ ස්කන්ධයන්ගේ ආයතනයන්ගේ පහළවීම තමයි මුල් කරගෙන තමයි මේ අපි ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නේ. අන්න ඒක අවබෝධ කරගත්තා නම් අවබෝධ කරනකොට මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව දැන් අපි තියෙන්නේ දුකක් හැටියට නෙමෙයි. මේ නිසා දුක් විඳිනවා කියලා අපි හිතන්නේ නැහෙනි නේද? මේ පංච උපාදාන ස්කන්ධය ප්‍රතිලාභේ නිසා ආයතනයන්ගේ පහළ වීම නිසා දුක් විඳිනවා කියලා හිතන්නේ. මේක අපි හිතාගෙන ඉන්නේ මොකක් හැටියටද? මම මාගේ ආත්මේ නিত্য සුග ආත්ම වශයෙන් තමයි මේක දකින්නේ. ඒ නිසා ඒ ස්වභාවය නිසා අපිට අන්න මේ අවබෝධ කරගත්තේ නැති නිසා දුකක් හැටියට අවබෝධ කරගත්තා නම් අන්න මේ පිළිබඳව මම මේ මාගේ මටයි තී කියන හැඟීම නැති වෙලා යනවා. ඒ නිසා තමයි ධර්මය අවබෝධ කරගත්ත කෙනාට අර බාහිර ලෝකයේ තියෙන දුක් නිමිති වලින් දුක හටගන්නේ නැත්තේ ඒකයි. මේක අවබෝධ කරගත්තාම අපි අවබෝධ කරගත්තේ නැති නිසා තමයි බාහිර ලෝකයේ දුක හටගන්නකොට අපේ හිතෙන් ඒ දුක නිර්මාණය කරගන්නවා මේ පංච උපාදානස්කන්ධයේ ආයතනෙ මුල් කරගෙන. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතය අවබෝධ කරගන්න එකයි මං කිව්වේ. සාමාන්‍යයෙන් පොඩි පොඩි ජීවිතයේ දුක් කරදරවත් නිතරම දකින්ද සමහරලාට අපි කර්මයේ ඉස්සරහට දා ගන්නවා. සමහරලාට අපි කර්මයේ මුල් කරගත්තොත් අපි හිතන එහෙනම් කුසල කර්ම කරගෙන වෙනත් හොඳ ජීවිතයකට ගියොත් ප්‍රශ්න නැහැ කියලා. ඒ නිසා දැන් බුදුරජාන් වහන්සේ ආසන්නම දුකට හේතුව කර්මය හැටියට නෙමෙයි පෙන්වන්නේ, මේ පංච උපාදාන ස්කන්ධයේ ආයතනයන්ගේ මුල් කරගෙන තමයි දුක් විඳින්නේ. ඒ නිසා අපි එතෙන්ට තමයි එන්න ඕනේ නිතරම. දුකක් එනකොට මම මේ ඉපදිච්ච නිසායි දුක් විඳින්නේ කියලා. එතකොට තමයි මේ උපතින් එහෙනම් මම නිදහස් වෙන්න ඕනේ. උපතින් නිදහස් වුණොත් තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන් ඉන්නේ. නැත්තම් ලෝකේ කොහේ ගියත් මොන ජීවිතේ කරා ගියත් නිදහස් වෙන්න බෑ. අර බලු පැටියට වගේ කියලා කියන්නේ. දැන් බල බැඳලා ඉන්න තාක් කල් නිදහස් වෙන්න බෑ. යනවනම් යන්න තියෙන්නේ අර කණුව වටේට. ඒ වගේ කියන මේ සංසාරේ යනවනම් පංච උපාදාන ස්කන්ධය කරා තමයි යන්න තියෙන්නේ. ඒ වටේ තමයි කැරකෙන්න තියෙන්නේ. එහා යන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා දුකක් පීඩාවක් ජීවිතයට එනකොට සිහිය පිහිටව ගන්න මේක කායික දුකක්ද මානසික දුකක්ද. ඊට පස්සේ තේරෙනවා මේක කායික දුකක්, එහෙම නැත්නම් මානසික දුකක්. ඊට පස්සේ ඇයි මට මේ දුක හටගත්තේ? ඊට පස්සේ දකින්න මේ ඉපදීම නිසා, ඉපදීම මුල් කරගෙනයි මම ඉපදෙන්නේ. මොකද්ද මේ ඉපදීම කියන්නේ? මේ ස්කන්ධයන්ගේ පහළවීම, එහෙම නැත්නම් ආයතනයන්ගේ පහළවීම නිසායි මම මේ දුක් විඳින්නේ කියලා. ඒකයි බුදුරජාන් වහන්සේ පටිසම්පාද දේශනා කරනකොට පෙන්වන්නේ. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනසුපායාස සම්භවಂತಿ. ඊට පස්සේ ඉපදිච්ච නිසා දුක් හට ගන්නවා කියලා අවබෝධ වුණාට පස්සේ යන්න පුළුවන්. ඇයි ඉපදුනේ කියලා අන්න ඊට පස්සේ තවත් හොයන යන්න පුළුවන්කම ලැබෙනවා. හේතුව කරා මොකද්ද ප්‍රධාන හේතුව කියලා හොයාගෙන යන්න පුළුවන්. ඉතින් මුලින් දුක එනකොට අපිට නිතරම බාහිර ලෝකයෙන් දුක හට ගන්න මතේ කරන්න ඕනේ. අපිට නිතරම ප්‍රශ්න එනකොට අපි නිතරම බාහිර ලෝකයට ඇඟිල්ල දික් කිරීම තමයි අපිට තියෙන. ඒ වගේම බාහිර ලෝකයේ දුක තියෙනවා කියලා තමයි අපිට නිතරම පේන්නේ. ඒකයි ඒ වගේ මඟ හරින්ද ඊළඟට ඒ වගේම පැනලා යන්න නිතරම බලන්නේ. දැන් අපි ආයතනයක වැඩ කරනකොට ඔන්න හරියට ප්‍රශ්න ආයතනය. එතකොට අපි හිතන්නේ වෙනත් ආයතනයකට යන්න. එහෙමනේ සාමාන්‍යයෙන් තියෙන්නේ නේද? මේ ඊළඟට එතෙන්ද ගියපුවම තව ප්‍රශ්න. එතකොට තවත් එක්කට යනවා. ඉතින් ඒ විදිහ තමයි සාමාන්‍ය. ඉතින් ඒ නිසා අර බාහිර ලෝකයෙන් දුක හටගන්න එක තමයි අපිට තියෙන්නේ. එහෙම නැත්නම් අපිට යම් පාඩුවක් අලාභයක් වුණා මේක නිතරම මතක් වෙනවා. එතකොට අපි හිතන්නේ අපිට එමුදු අලාභයක් හානියක් වුණේ හින්දායි අපිට දුක, නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා එවැදි එන්ඩෝනි නිතරම ඒ හැම දෙයකටම අපි ලක්ුණේ මේ ඉපදීම නිසා. ඒ නිසා ඉපදිච්ච නිසා දුක් විඳිනවා කියන තැනට තමයි නිතරම මේ එන්නට ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගෙමුත් ප්‍රශ්න අහනවනේ, දුක තමන්ද කරේ අනුන්ද කරේ. සරියුත් මහරහතන් වහන්සේගෙන් කොට්ටිත මහරහතන් වහන්සේත් එක්ක අවස්ථාවක් අහනවා, මේ ජරා මරණ තමන් කරපු එකක්ද අනුන් කරපු එකක්ද? එහෙම නැත්තම් තමන් අනුන් දෙගොල්ල එකතු වෙලාද? එහෙම නැත්තම් ඉබේද? එතකොට උන්වහන්සේ කියලා මේ ජරා මරණ තමනුත් තමන් කරෙත් නැ අනුන් කරෙත් නැ මේ කරලා තියෙන්නේ උපත ජාතිපත්‍ය ඉපදීම මුල් කරගෙන තමයි මේ ජරා මරණ ශෝක පරිදේව හටගෙන තියෙන්නේ. ඒ නිසා අපි සෑම දුකක් යං කිංචි දුක්ඛං සම්භෝති සබ්බන්තං ජාතිපත්‍ය යම් දුකක් හටගත්තා නම් ඒ ඔක්කොම උපත මුල් කරගෙන. ඒ නිසා මේ නිතරම දුක් වේදනා එනකොට අන්න ඒ සිහිය තමයි ටග්ගාලෙන්න ඕනේ මේ මං ඉපදිත් නිසයි දුක් විඳින්න. එතකොට තමයි මේ උපතින් නිදහස් වෙන්න ඕනේ මේ පංච උපාදාන ස්කන්ධයෙන් නිදහස් වෙන්න ඕනේ කියන එක අන්න අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ප්‍රශ්න මොන හරි තියෙනවා නම් දැන් අහන්න.
හොඳනේ පංච පදස් උපාදාන සම්බන්ධය ටිකක් පැහැදිලි කරමුද? ඒ කියන්නේ ඉපදීමද පංච උපාදාන සම්බන්ධය සතුමෙන් කියලා කියන්නේ?
ඔව් කියන්නේ මේ දැන් උපත කියන්නේ පංච උපාදාන ස්කන්ධේ පහළ වීම. දැන් ජාති කියන එක තෝරන මුද්‍රයන්න. කතමාංච බික්කවේ ජාති මහන් ජාතිය කියන්නේ මොකද්ද? එතකොට කිය යාතේ සන්තේ සංසත්තානං ඒ ඒ සත්‍යංගේ තම්මා තම්මා සත්තනිකායා ඒ ඒ සත්තනිකායල ජාති සංජාති කියන්නේ එක එක උපදින විදි තියෙනවා. මව කුසේ උපදිනව බිත්තරවල උපදිනව ඒ විදිහට ජාති සංජාති උක්කාන්ති අබිනිබ්බන්ති. දැන් දෙවියන්ගේ ජීවිතය නිර්මාණය වෙනවා ඕපපාතික උපත් අබිනිබ්බන්ති කන්දානම් පාදු භාවන් ස්කන්ධයන්ගේ පහළවීම ආයතනානම් පරිලාභ ආයතනයන්ගේ ප්‍රතිලාභයට තමයි උපත කියලා කියන්නේ. ඒක තමයි මේ ඉපදීම. ඒ ඉපදීම මුල් කරගෙන තමයි අපි මේ දුක් විඳින්නේ. ඒකයි පංච උපාදාන ස්කන්ධය පහළ වීමට තමයි උපත කියලා කියන්නේ. එතකොට ඇයි පංච උපාදාන ස්කන්ධය පහළන්නේ කියලා ඊට පස්සේ තමයි භවපත්‍ය භවය සකස් වුණින්ද තමයි අන්න උපත. ඒ විදිහට ප්‍රතිසම්පාදේ යන්නේ. දැන් මුලින්ම අපි සාමාන්‍යයෙන් තේරුම් ගත යුතු දෙයක් තමයි දුක් විඳිනකොට තග්ගල මේ උපදින නිසා දුක් විඳිනවා කියන එක. ඒතකොට තමයි මේක නිදහස් වෙන්න ඕනේ කියන මානසිකත්වයක් අපිට එන්නේ. නැත්තම් අපි බලන්නේ වෙන ප්‍රශ්නයක් වුණොත් ඒකෙන් නිදහස් වෙන්නනේ. ඒතකොට හරි කියලා හිතෙන්නේ. අපි කිව්වොත් දැන් ලංකාවෙන් ගත් තියෙන මේ ගහ ප්‍රශ්න නිසා තමයි දුක් විඳින්නේ. ඒතකොට පුළුවන් තරම් ගහ යන්ත පූජා තියලා බේරෙන්න හදන දුකේ නේද? නමුත් ඒවා පොඩි සමහරලාට විසඳුම් විතරයි. නමුත් සම්පූර්ණ මේ අවබෝධ කරගන්න පුළුවන්කම නැහැ. දැන් අපල නිසා දුක් විඳිනවා කිව්වොත් ඉතින් අපල සපල වෙච්ච දාක මේ දුක් ඉවරයි කියලා හිතෙන්නේ නේද? ඒකයි. ඒ නිසා නිතරම ඒ ඔක්කොටම ගහ චක්‍රවලට බලපෑම් වලට ඔක්කොටම මූණ පාන ඉපදුනොත්. ඉපදුනේ නැත්නම් අපිට ආයේ කේන්ද්‍ර හදන්න ඕනේ නේද? ඒක මොකද ප්‍රශ්න නැහැ ඒකට. ඒ ලෝකේ යම් යම් දේවල් තියෙනවා. දැන් ප්‍රශ්නයක් හටගත්තාම හේතු ගොඩ තියෙනවා. හැබැයි ප්‍රධාන හේතුවක් තියෙනවා ඒකට. ඒක තමයි අවබෝධ කරගන්න ඕනේ. අර ආසන්න හේතුව අදාළ නැහැ. ඒකයි යම් දෙයක් හටගත්තාට ඒක පොඩි පොඩි හේතු ගොඩ තියෙනවා ඉතින්. ඒවා තමයි විවිධ ආගම් වලින් පෙන්වන්නේ. මේවා නිසා තමයි ප්‍රශ්නේ තේව විසඳ ගන්න උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි මේ දුක් විඳිනකොටම මොකක් නිසා ඉපදිත් නිසා තමයි ඒකයි මේ ජරා මරණ ශෝක පරිදේව දුක් නොම්නස් කිම්පච්චය කරන මොකද්ද හේතුව? ඒතර තමයි ජාතිපච්චය. ඉපදිත් නිසා තමයි මිනිස්සු මේ ජරා මරණ ශෝක පරිදේව දුක් නොම්නස් හටගන්නේ. ඒකයි අපි අවබෝධ කරගන්න ඕනි මොන හරි කායික වේවා මානසික වේවා යම් පීඩාවක් ආව නම් මේ ඉපදිත් නිසා මේ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභ ආයතනයන්ගේ ප්‍රතිලාභය නිසා මේ නිසා තමයි දුක් විඳින්නේ. මේකෙන් නිදහස් වුණාම දුක නැත්තේ ඒකයි. දැන් රහතන් වහන්සේලා මේකෙන් නිදහස් වෙනවා. පංච උපාදානස්කන්ධය තියෙන ඇල්ම අයින් කරගන්න. එතකොට ඒකයි දුක් නැත්තේ උන්වහන්සේලා. මේකේ අහලා තිනෝ විභව තණ්හාව කියන එක තොරලා දෙන්නේ. මේ විභව තණ්හාව කියන්නේ උච්ඡේද දෘෂ්ටියට. උච්ඡේද දෘෂ්ටිය කියන්නේ ආය උපතක් නැහැ කියන මතයට එනවා. මේ ආය උපතක් මේ මරණින් මත්තේ ආය උපතක් සකස් වෙන්නේ මරණින් මත්තේ විනාශ වෙනවා කියන මත ඒ කාලේ තිබුණා. උච්ඡේද දෘෂ්ටිය කියලා. සාස්ත්‍ව දෘෂ්ටිය කියලා කියන්නේ ස්ථීරවම ජීවිතේ ආය තියෙනවා. මේ උච්ඡේද දෘෂ්ටිය කියන්නේ මරණින් මත්තේ උපතක් නැහැ. එතකොට මේ ඒ පිළිබඳව කෙනෙකුගේ ඒ මතේ ඇලුම් කරනවා. උපතක් නැහැ කියන ආය උපතක් නැහැ කියන මතයට ඇලුම් කරනවා. ඒක මුල්ක කරගෙන තමයි විභව තණ්හාව කියන්නේ. පැවැත්මක් නැහැ කියන ආසාව. ආය උපදින්නේ නැහැ කියන ඒ මතයට යැලුම් කරන ඊට පස්සේ ඒක මුල් කරගෙන එයා කටයුතු කරනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ විභව තණ්හාව කියන එක තෝරලා තියෙන්නේ. ඒක ඒ කාල පරිච්ඡේද දෙකට අද රූපේ ආදීනව දැකලා ඒක යටපත් කරන තින් නමුත් සම්පූර්ණ නිදහස් වෙලා නෙවෙයි. ඒක මුල් කරගෙන දුක් විඳින්නේ නැහැ ඉතින්. ඒ අරූප කියන්නේ ඒ කාලේදී යට ඒක ප්‍රකට නැහැ ඉතින් යටපත් කරගෙන ඉන්න නිසා. ඒ රූපේ මුල් කරගෙන කිසිම දුකක් විඳින්නේ නැහැ. අනිත් හතර තියෙන. දැන් ධ්‍යානවලින් විපස්සනා වඩනකොට දැන් අරූපාවචර ධ්‍යානවලට ගියපුවාම රූපස්කන්ධේ විපස්සනා කරන්නේ නැහැ. අනිත් හතර විතරයි විපස්සනා කරන්නේ. වේදනා සංඥා චේතනා වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර විඥාන කියන හතර විතරයි විපස්සනා වඩන්නේ. අර රූපස්කන්ධය අතහරිනවා. මොකද එයා අර මේ ඒ රූපස්කන්ධය මේ අයින් කරලා තියෙන හින්දා. ඔව් අරූපාවචර රූපාවචර දෙවියන්ට තියෙනවා ඉතින්. තියෙනවා. සතර මහා භූතයන්ගේ සියුම් ආත්මයක් ඉතින් අපිට වගේ ඕලාරිකෝ නේ ඒකයි. සියුම් ආත්මේ තියෙන කියන අපිට වැඩි දෙවියන්ගේ ශරීර ගත්තොත් අපිට වැඩි සියුම්. ඊළඟට දෙවියන්ගේ ජීවිත එක එක දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකයට වෙනස්. දැන් බ්‍රහ්මයා බ්‍රහ්ම ජීවිතේ දෙවියන්ටවත් පේන්නේ නැහැ කියන කියන්නේ අවිශ්යයි. ඒතර බ්‍රහ්මයෙක් දිව්‍ය ලෝකයට එනකොට ඕලාරික ආත්මය මවාගෙන කියන එන්නේ දෙවියන් අතරට. ඒ තරම්ම සිවුම් ඒ කට්ටිට දෙවියන්ටවත් බ්‍රහ්මිය පේන්නේ. ඒ විදිහට තියෙන්නේ. අර ඔය දේශනාවල තියෙනවා මේ සමහරලාට බ්‍රහ්මයා එනවා අනිත් බ්‍රහ්මයා දකින්නේ නැහැ කියනවා. ඒක ස්වාමීන් වහන්සේ නමකට කියනවා බ්‍රහ්මයා කොහෙද ඉන්නේ කියලා අපි දන්නේ නැහැ කොහෙද කියලා. මේනකොට ආලෝකයක් පහළ වෙනවා එතකොට තමයි දන්නේ කියනවා. ඉතින් ඒ වගේ බොහොම සිවුම් ඉහළට යන්න මේ සතර මහා භූතයන්ගේ ත්‍යාගාදිත බොහොම සියුම් වෙනවා. අපිට වගේ ඕලාරික ශරීර නැහැ. නමුත් මේ සතර මහා භූත කියන රූපස්කන්ධය තියෙනවා. එකට නමස්කාරය කියන්නේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සද්ධා දේව මනුසානං බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සන්දිට්ටිකෝ අකාලිකෝ ඒහි පන්සිකෝ ඕපනයිකෝ අජත්තං වේදිතම්බු විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු සාවක ආහුනියෝ පාහුනියෝ දක්කිනියෝ අංජරි කරණියෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකං සාති ඒවං බුද්ධං සරණං ධම්මං සංඝංච භික්ඛවෝ බයං වාචං විතත්තං වා ලෝමහංසෝ නහෙසතිති ඒතේන සච්ච වංජීන පාතු තං රතනත්තයං යානීද භූතානි සමාගතානි බුම්මානි වානි වහන්තලිංකේ සම්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමීත සම්බි මෙත්තං කරෝත මනුසියාපජාය දිවාච රත්තෝච හරන්තියේ බාලින් තස්මාහි නේරක්කතඟප්පමත්තා යං කිංචි විත්තං ඉදවාහුරං වා සංගේසු වායං රතනම් පනීතං නනෝස මං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති කායං විරාගං අමතං පනීතං යදංජගාසක්්‍ය මුනි සමාහිතු නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති යම් බුද්ද සෙට්ටෝ පරිවන්න යීසුචින් සමාධිමානන්තරිකඤ්ඤ මාහු සමාධිනාතේන සමෝන විඤ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති යේ පුංගලාගට සතම්ප සත්තා චතාරි ඒතානි යුගානි හොන්ති තේදක්කිනෙයා සුගතන්ස සාවකා ඒතේසුදින්හානි මහම්පලානි ඉදම්පි සංගේරතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති යේසුප්පයුත්තාමනසාදල්හේන නිකාමිනුගෝතමසාසනම්හි තේ පත්ති පත්තා අමතං විගයිහ ලන්දාමුදානිම්බුතිම්බුඤ්ජමාන ඉදම්පි සංගේරතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුම්බි වාතේබි අසම්පකම්පියෝ තතුපමං සත්පුරිසං වදාමි යෝ ආරිය සච්චානි අවෙච්ච පන්සති ඉදම්පි සංගේරතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති යේ ආරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේශිතානි කිංචාපි තේහොන්ති බුසම්පමත්තා නතේ භවං අට්ඨ මං ආදියන්ති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සංචේන සුවත්ති හෝතු සහවංස දන්සන සම්පෙදාය තයන් සුදම්මා ජහිතාභවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලම්බතං වාපියදන්ති කිංචි චතුවපායේහි ච විප්පමුත්තු චචාබිතානානි අබම්බෝකාතුං ඉදම්පි සංගේරතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බෝ සෝතංස පටිච්චාදාය අබම්බතාදිට්ට පදංස බුත්තා ඉදම්පි සංගේරතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති වනම්පගුම්බේ යතාපුන්සිතංගි ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හි තතුපමං ධම්ම වරං අදේසයි නිබ්භාන ගාමින් පරමං හිතාය ඉදම්පි සංගු බුද්දේ රතනම් පානීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං ආදේශයි ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති කීනම් පුරාණං නවං නත්ති සම්භවං විරාජ්ජ චිත්තා ආයතිකේ භවස්මි තේ කීන බීජා අවිරුල් නිච්ඡන්ද නිබන්ති දීරායතායම් පදීපෝ ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුමානි වායානි වහන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමන්සාම සුවන්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වහන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමන්සාම සුවන්ති හෝතු ඒතේන සංච වංජේන දුකාවූප සමින්තුතේ ඒතේන සංච වංජේන භයාවූප සමින්තුතේ ඒතේන සංච වංජේන රෝගාවූප සමින්තුතේ සබ්බීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායු සුඛේ දීගායුකෝ භව භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ උදෑසන පටන් මේ මොහොත දක්වා සෑම දිනම ඊටාම සිහියෙන් නුවණින් යුතුව බණ භාවනා කටයුතු සිද්ධ කරා ඒ වගේම සිය සද්ධර්මයේ සෙවණේ කරා සාකච්ඡා කරා මේ සෑම ක්‍රියාවන් තුළින්ම තමන්ගේ සිත කය වචනය තුළින් අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාරයක් ජීවිතයටත් පත් වුණා. ඒ මේ රැස්කර ගත්තා උදාරතර පුණ්‍ය ධර්මයන් මිය පරලෝගිය යම් තාක් ඥාතීන් වෙත්නම් සිරු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. සිරු ඥාතීන් මේ පින් දැක අනුමෝදන් වේවා, සැපවත් භාවයට පත්වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස්කර ගත්තා සකල විද කුසලානුසංස ධර්මයන් සිල් දෙවියන්ට අනුමෝදන් කරමු. අල්පේශාක්‍ය මහේශාක්‍ය දිවිරාජ මණ්ඩලෙ මේ පින දැක අනුමෝදන්ව ඒ දෙවියන්ගේ ජීවිත සුවපත් කරගන්ට මේ පින උපකාර වේවා කියල පින් අනුමෝදන් කරමු. මේ රැස්කර ගත්තාව සකල විද කුසලානුසංස ධර්මයන් මේ භාවනා වැඩසටහන් මෙහෙවන ඒ වගේ මේවා සංවිධානය කරපු අපෝපස්ථාන සිද්ධ කරනු සෑම දෙනාටම මේ ජීවිතය වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලබා ගැනීම පිණිසත්, ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේ මේ රැස් කරගත්තා සකල විද කුසලානුසංස ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් හා බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන්, කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාද බලයෙන් අපි සෑම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. සම්බුද්ධ ශාසනය තුළ තව තවත් දාන ආදී පින්කම් සීලාදී ගුණධර්ම සමත විපස්සනා භාවනාවන් දියුණු කරගන්න සත්‍යයේ ධෛර්යයේ වාසනාව දාපත් වේවා. මේ ජීවිතයේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමෙන් ඒ ජරා ජාති ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස්සාදී අනන්ත දුක්ඛයන්ගෙන් යුත් මේ සංසාර දුකින් ඈතරව අජරාමර සාන්තමාම නිවිනින් සැනසීම පිණිස මේ උදාරතර පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා.